විපලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Sri Lanka Institute of Advanced Technological Education for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital. I present the proclamation made and published in the Gazette Extraordinary Number 2486/13 of 28th April 2026 and scheduled thereto by virtue of the powers vested with the President in terms of Section 2 of the Essential Public Services Act Number 61 of 1979 and note on supplementary allocations from the Development Activities Programme appearing under Expenditure Head Number 240 of the Department of National Budget for the period from 4/3/2026 to 31/3/2026 in terms of Section 6(1) of the Appropriation Act Number 23 of 2025.
ගරු ඇවිලි සහ ප්‍රජා යටිතල පාසකම් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් තිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නගමගේ මහතා පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, රත්ගම ඉඟුලකොඩ මහගෙදරවත්ත වර්ණ යන ලිපිණේ පදිංචි අනුෂා නිරංජලී ගමගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ ගාල කරාපිටියේ හිරිමුරහස්පාර අංක 108 දරණ ස්ථානයේ පදිංචි එම්.ජේ. නුරුල් ෆරීසා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්න.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙත්සම් හතරයි.
ගරු කථානායකතුමනි, මහරගම් පුරාණපාර පළොම්පටුමග අංක 6/10 දරණ ස්ථානයේ පදිංචි MKW වික්‍රමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමත්, අම්බලන්තොට මානජ්ජාව හයිඩ්‍රාමන් නිවාස අංක 23 දරණ ස්ථානයේ පදිංචි රංජිත් සමරවික්‍රම මහතාගෙන් ලැබුණු පෙත්සමත්, අම්බලන්තොට චිත්‍රාගල මිනිපුරගම යන ලිපිණේ පදිංචි SA නිමල් මහතාගෙන් ලැබුණු පෙත්සම සහ අකුරුවෙල අක්කර 10 අංක 29 එක දරණ ස්ථානයේ පදිංචි WG නන්දාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්නේ.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරන ලැබේ. අග්‍රාමාත්‍යතුමකින් අසුන් ලබන ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතා.
ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමියනි, මගේ ප්‍රශ්නය 2025 වසර සඳහා වන අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව ක්‍රියා කළ අතර දූපුතුන් දාස් ගණනක් එහි ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අපේක්ෂාවෙන් පසු වෙති. පළවෙනි ප්‍රශ්නය, මෙම විභාගය සඳහා ඒ ධාරාවලින් විභාගය සඳහා මුහුණ දුන් ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද? ඒ අතුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කොපමණ ප්‍රමාණයක් සුසුකම් ලබා තිබේද? තුන්වෙනි ප්‍රශ්නය, මෙම සිසුන් අතුරින් රජයේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට නියමිත සිසුන් ප්‍රමාණය කොපමණද? එය පසුගිය වසරට වඩා කොපමණ වැඩිවීමක්ද? මෙම වසරේ සිට නව පාඨමාලා කොපමණ ප්‍රමාණයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නේද? මෙම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු කිනම් කාලයක ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නේද?
ගරු අග්‍රාමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට උත්තරය, මෙම විභාගය සඳහා AA ධාරාවෙන් විභාගය සඳහා මුහුණ දුන් ශිෂ්‍ය සංඛ්‍යාව ජීව විද්‍යාව 56355යි, භෞතික විද්‍යාව 37364යි, වාණිජ්‍ය 59749යි, කලා 91706යි, පොදු විෂය ධාරාව 8127යි, ඉංජිනේරු තාක්ෂණ වේදය 19908යි, ජෛව පද්ධති තාක්ෂණ වේදය 8601යි, එකතුව 281810යි. ඒ අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේද? ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට ඉල්ලීම් කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රමාණය. ජීව විද්‍යාව 32935යි, භෞතික විද්‍යාව 23012යි, වාණිජ්‍ය 39608යි, කලා 58269යි, පොදු විෂය ධාරාව 4199යි, ඉංජිනේරු තාක්ෂණ වේදය 12472යි, ජෛව පද්ධති තාක්ෂණ වේදය 6043යි, එකතුව 176538ක්. මේ සිසුන් අතරින් විශ්වවිද්‍යාලය සඳහා බදවා ගන්නට අදහස් කරන ශිෂ්‍ය සංඛ්‍යාව 42937ක්. මෙම වර්ෂයේදී ප්‍රථම උපාධි පාඨමාලාවන් වලට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමකින් තොරව වඩාත් ඵලදායි හා ගුණාත්මක අධ්‍යාපනයක් පවත්වා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හට පහසුකම් වැඩි කරමින් අදාළ පාඨමාලා විධිමත්ව පවත්වා ගැනීම අරමුණු කර ගනිමින් කටයුතු කරන අතර පසුගිය වසරවල ප්‍රථම උපාධි පාඨමාලාවන්ට අදාළ ප්‍රවේශ සිසුන් සංඛ්‍යාවෙන් මේ වසරේදීද පවත්වා ගන්නයි අදහස් කරන්නේ. නව පාඨමාලා 2025-26 අධ්‍යයන වර්ෂය සඳහා නව පාඨමාලා දෙකක් හඳුන්වා දීමට කටයුතු කරලා තියෙනවා. එකක් පළවෙනි එක භූගෝලීය තොරතුරු පද්ධති රුහුණු විශ්වවිද්‍යාලයෙන් එකට ශිෂ්‍යයන් 50ක් වඳව ගන්න නියමිතයි. ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිසුන් ගාන ඒකට බඳව ගන්න සිසුන් ගාන 50යි. මේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන මේ 2025-26 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩින් ලකුණු නිකුත් කර සියලු ශිෂ්‍ය ලියාපදිංචි නාමලේඛන 2026 අගෝස්තු 31 වන විට විශ්වවිද්‍යාලවලට යවන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 26 සැප්තැම්බර් මාසයේ පළමු සතියේ සිට මෙම පාඨමාලා ආරම්භ කිරීමේ දින ඒ විශ්වවිද්‍යාලවලට තීරණය කරන්න හැකි වෙනවා.
ඔව්, ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු අගමැතිතුමියනි. මගේ අතුරු ප්‍රශ්නේ පළවෙනි එක, අපි දන්නවා දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කටයුතු කරගෙන යනවා පාසල්වල. ඒ වගේම මීට සමගාමීව ඊළඟ පියවර විදිහට විශ්වවිද්‍යාලවල, ඒ වගේම අපි අම්පාරගත තාක්ෂණ ආයතන වගේ උසස් අධ්‍යාපන ආයතනවල, අනිත් පැත්තේ වෘත්ති අධ්‍යාපන ආයතනවල මීට සමගාමීව ප්‍රතිසංස්කරණය ඇති කළ යුතු වෙනවා. ඒ සඳහා රජය විසින් යම් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඒ කටයුතු සලසා තිබෙනවාද? එසේනම් කුමන කාල වකවානුවකදීද කියලා ඔබතුමීගෙන් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ඒ ප්‍රතිපත්තියක් සහ ෆ්‍රේම්වර්ක් එකක් සූදානම් කරන්න අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව දැන් මාස 6ක් විතර තිස්සේ වැඩ කරමින් යන්නේ. ඒ ඔබ දන්න පරිදි උසස් අධ්‍යාපනය කියන්නේ විශ්වවිද්‍යාලවලට සීමා වෙච්ච එකක් නෙවෙයි. මේක ඊට වඩා පුළුල් එකක්. එතකොට higher national diploma මේ සියල්ලම වෘත්තීය ශාස්ත්‍රයේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවයන් තියෙන නිසා මේ සියල්ලම නියෝජනය වෙන පරිදි අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. ඒ කමිටු වාර්තාව අනුව ඒගොල්ලෝ මුලින් කරන්නේ මේ උසස් අධ්‍යාපන දැනට පවතින උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු හඳුනා ගන්නත් සාමාන්‍ය අධ්‍යාපනයේ කරන ප්‍රතිසංස්කරණවලට අනුගත වීම සඳහා විය යුතු වෙනස්කම් හඳුනා ගැනීම තමයි වුන් කරන්නේ. ඒ නිර්දේශ අනුව අපි ඉදිරියේදී උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ විය යුතු වෙනස්කම් කිරීම සඳහා සැලසුම් කරගෙන යනවා. මේ කමිටු වාර්තාව සහ ඒකට අදාළව සාකච්ඡාවෙන් පසුව.
ගරු මන්ත්‍රීතුමා,
අගමැතිතුමියනි, මගේ ඊළඟ අතුරු ප්‍රශ්නය දැන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ ඒ සිසුන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ වැඩිවීමත් එක්කම ඒ අයට පහසුකම් වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඊට ගැළපෙන පරිදි කාර්ය මණ්ඩලය වැඩි කිරීමක් කරන්න වෙනවා. මේ සඳහා ප්‍රතිපත්තිමේ තීරණයක් රජයේ විදිහට අරගෙන තියෙනවද?
අරු කථානායකතුමනි, අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා. එවගේම විෂය ධාරාවන් ඔෆර් කරන කෝසස් පාඨමාලාත් වැඩි කරලා තියෙනවා. අලුතෙන් විශ්වවිද්‍යාල පීඨ එහෙමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුල තිබිය යුතු පහසුකම් කාර්ය මණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්ත්වය තුල ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම. කාර්ය මණ්ඩලය ඔබ දන්න විශ්වවිද්‍යාලවල කාර්ය මණ්ඩලය උගන්වන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහාත් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින්ම, මම අර කලින් සඳහන් කර කමිටුව විසින්ම ඒ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවිව් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. දැනට අපි තියෙන්නේ මේ කාලයක් තිස්සේ අවුරුදු පහක් විතර කාලයක් අවුරුදු 2022න් පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන්නේ පුරප්පාඩු වලට, පවතින පුරප්පාඩු වලටත්. ඒ පුරප්පාඩු විශ්වවිද්‍යාලවලින් ඉල්ලන විදියට ඒ පුරප්පාඩු පිරවීමට අපි දැන් දීලා තියෙනවා, අවසර දීලා තියෙනවා. ඒ පුරප්පාඩු පුරෝගෙන යනවා. මගේ මතකය හැටියට පුරප්පාඩු 3000කට වගේ අධ්‍යන කාර්ය මණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා මේ වෙනකොට. ඒ අනුවම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ගිය අවුරුද්දේ සිට පුරවනවා.
අවසන් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කරු මරික්කර මන්ත්‍රීතුමා, ඔබතුමා ඔබ දැන් ඇවිල්ලා ඉන්නේ.
කරු කතානායකතුමනි, අග්‍රාමාත්‍යතුමියගෙන් අසල ලැබෙන ප්‍රශ්නය අනුව පිරිපහදු නොකළ පොල්තෙල් ශ්‍රී ලංකාවට ගෙන්වා නැවත නිෂ්පාදනය කර වෙළඳ පොල්ට දැමීමේදී වැට් සහ
ඔබතුමාගේ නම මම ප්‍රකාශයට පත් කර ඔබතුමා මේ හිටියේ නෑනේ මේ සභාවේ.
මට දෛවට දෙනවනේ අහන්න
අනුපිළිවෙලට. ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
පසුගිය කාලවකවානුව තුළ එලෙස නොගෙවීම සම්බන්ධ විමර්ශනයක් පවත්වන බව ගරු අග්‍රාමාත්‍යතුමිය 2025 පෙබ්‍රවාරි මාසයේ 5 වන දින ප්‍රකාශ කර සිටින අද බැවින් ඒ සම්බන්ධව පාස්ත ප්‍රශ්න සඳහා ඔබතුමියගේ පිළිතුරු බලාපොරොත්තු වෙමි. දැනට මේ පිළිබඳව විමර්ශනයක් කර තිබේද? පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා නැවත නිෂ්පාදනය කර වෙළඳ පොල්ට දැමීමේදී වැට් සහ SSCL බදු නොගව ඇති ආයතන සඳහා මේ වෙනට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? 2024 ජනවාරි 1 වන දිනෙන් පසුව ලංකාවට ආනයනය කරනු ලබන පිරිපහදු නොකළ පොල්තෙල් සඳහා දැනට මෙම බදු මුදල් අදාළ ආයතන මගින් අය කරගෙන තිබේද? රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මේ වෙනට මේ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මෙමගින් රජයට සිදු ඇති අලාභය සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මොකද අගමැතිතුමිය මිලියන 63ක් පොල්තෙල් ලැබිලා තියෙනවා. කිලෝකට 120 ගානේ බදු අය කරගන්න ඕන. මේ ඔබතුමිය පොරොන්දු වුණා මේක අය කරගන්නවා කියලා. දැන් අවුරුද්දකට කලින් තාම බඩු එනවා. ඒක මේ රිෆයින් කරන්න නැතුව වික්කනම් වස කවන්නේ, රිෆයින් කරලා වික්කනම් මේක ගෙවන්න ඕනේ. එතකොට ඔබතුමිය කිව්වා මේ ඉන්ලන් රෙවෙනියු ගෙවනවා කියලා. වසන් සමරසිංහ ඇමතුමත් පිළිගත්ත මේ පාර්ලිමේන්තුවේ ගිය අවුරුදු ජනවාරි මාසේ අය කරනකුවා. අනිල් ජයන්ත ඇමතිතුමාට මම ප්‍රශ්නයක් යොමු කරා, එතුමත් මේක අය කරගන්නකෝ. නමුත් මේක අය වෙන්නේ නැහැ. මේකෙන් දල වශයෙන් රුපියල් බිලියන 8කට වැඩි ආදායමක් අහිමි වෙලා තියෙනවා. එතකොට මිලියන 80000ක් මිලියන 8000ක් අය කරගන්න නැතුව මේ ව්‍යාපාරිකයන්ට මේ සහන ලබා දෙන්නේ කවර පදනමකින්ද? මොකද හිටපු ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව වැට් එක්ස්ටෙන්ෂන් ඉල්ලලා තිබ්බා. ඉන්ලන් රෙවෙනියු එක දෙන්න බෑ කියලා කිව්වා. ඔබතුමාලාගේ රජ ආවයින් පස්සේ මේ ජාවාරම දිගින් දිගටම කරගෙන යනවා. මාර්තු 31 වෙනිද විතර වෙනකොට මේ අවුරුද්දේ මාර්තු 31 වෙනකොට කිලෝ මේ මිලියන 63ක් මේ ගෙනලා තියෙනවා. එතකොට දල වශයෙන් බිලියන 8ක විතර ආදායමක් අහිමි වෙනවා. ඉතින් මේ සම්බන්ධව අවුරුද්දක් ගිහිල්ලත් ඔබතුමාලාගේ රජය පොරොන්දු වෙච්ච පරිදි මේක අය කරගන්න බෑ කියන්නේ සැකයක් මතුවෙනවා. ඒ නිසා පැහැදිලිව පිළිතුරක් මේ සභාවට ලබා දෙන්න.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1, ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසීමට. ප්‍රශ්න අංක 2 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ඇසීමෙන්
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු කර සංවිධායකතුමා
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමගේ ප්‍රශ්නයට ආ1 2918 ආ2 රුපියල් මිලියන 45යි ආ3 ඔව් ආ4 ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයිතිය සතු වූ මොරගහ කඳ වාර ව්‍යාපෘති යටතේ ඉදිකරන ලද ලග්ගල බස් නැවතුම්පළ මධ්‍යම පළාත් මාර්ගස්ස මගී ප්‍රවාහන සේවා අධිකාරී එකඟතාවයේ මත ලග්ගල පල්ලේගම ප්‍රාදේශ සභාව වෙත පවරා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනමින් පවතින අතර ඒ පවරා ගැනීමෙන් අනතුරුව එකී අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතව ඇත. එසේම ලග්ගල පල්ලේගම ප්‍රාදේශ සභාව විසින් අඛණ්ඩව බවුසර් මගින් බස් නැවතුම්පළයේ අවශ්‍යතා සඳහා ජලය සැපීමටත් සනීප ආරක්ෂක පහසුකම් පවත්වාගෙන යාමටත් කටයුතු කරනු ලැබේ. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය.
ඔව්. ගරු සංවිධායකතුමා ඇත්තටම අතුරු ප්‍රශ්න අහන්න තියෙනවා. ඉතින් විෂය භාර අමිතතුමා හැටි ඔබතුමාට උත්තර දෙන්න පුළුවන්. දැන් මෙහෙමයි. දැන් මේක මහවැලි අධිකාරියට ඉඩම තියාගෙන ඉන්න එක තුල ගරු ඇමතිතුමා සෑහෙන ප්‍රශ්නයකට ප්‍රදේශීය ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ තමයි මේක ප්‍රාදේශීය සභාවට පවර්ලා දෙන දවස කවද්ද? දැන් මේක ඉල්ලනවා මහවැලි අමාත්‍යංශයෙන් ඒක නිදහස් කරන්නේ නැහැ පළාත් පාලන අමාත්‍යංශයට.
ගරු අමාත්‍යතුමෝ
මෙතන මම කලින් සඳහන් කළා මේ ගැන කටයුතු කරමින් පවතිනවා කියලා මට ස්ථිර දිනයක් කියන්න බෑ ගරු මන්ත්‍රීතුමිය. ඒ ගැන මම පළාත් පාලන අමාත්‍යවරයාගේ අවධානයත් යොමු කරනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නය එන්නේ එතනින් තමයි ගරු ඇමතිතුමා. මොකද දැන් වැසිකිලි පද්ධතිය කඩන් වැටලා තියෙනවා. ඔක්කොම වතුර ලීක් වෙනවා. කාණු ටික සුද්ධ කරන්න විදිහක් නැහැ. ඒවට ප්‍රතිපාදන වෙන් කරගන්න විදිහක් නැහැ. විදුලි බල්බ ටික සවි කරගන්න විදිහක් නැහැ. පුටු ටික කැඩිලා ගිහිලා තියෙනවා. ජනතාවට එතන ඇවිල්ලා මගින්ද වාඩි වෙන්න විදිහක් නැහැ. පළාත් පාලන අමාත්‍යංශයෙන් වෙන් කරන මුදලක් මේ ඩිපෝවට මේ බස් නැවතුම්පළට පාවිච්චි කරන්න විදිහක් නැතුව තියෙනවා. ඒ නිසා මේ පළාත් පාලන අමාත්‍යංශයේ මේ අනුමැතිය නොදෙන බව ඇමතිතුමා හිටියා නම් උත්තර දෙයි. ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා මේක කඩිනම් කරන්න. මොකද ප්‍රදේශයේ ජනතාව තමයි එකින් අපහසුතාවයට පත් වෙන්නේ සහ මේ පද්ධතිය දිගින් දිගටම විනාශ වෙලා ගියොත් නැවත වතාවක් ප්‍රතිසංස්කරණය කරන්න මීට වඩා වැඩි මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රශ්නයකට වඩා මේක යෝජනාවක් සහ ඉල්ලීමක්. අර පළාත් පාලන අමාත්‍යංශයේ වෙත මේ භූමිය පවරා දීමේ කටයුත්ත කඩිනම් කරන්න කියන එක මම ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් අර පළාත් පාලන අමාත්‍යංශයෙන් වෙන් කරන ප්‍රතිපාදන මේක සඳහා යොදවන්න හැකියාවක් නැතුව යනවා.
මම බලන්න කැමතියි 2019 ජනවාරි 8 වෙනිදා විවෘත කළා තියෙන්නේ. ඒ නිසා මේ කාලය ගත වෙලා තිබෙන බව පේනවා. අපි ඒක ගැන කටයුතු කරමු.
ප්‍රශ්න අංක 3 ගරු සුසන්ත කුමාර නවරත්න මහතා විලෙඳ වාණිජ ආහාර සුරක්ෂා සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි සුසන්ත නවරත්න මන්ත්‍රීතුමා අසන්නද ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනවා. 1 සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කොට භාණ්ඩාගාර ලේකම්ට පූර්ණ කොටස් අයිතිය හිමි රාජ්‍ය සමාගමක් 2007 අංක 7 දරන සමාගම් පනතේ යටතේ 2025 10 9 වන දින National Agri Marketing Service Limited නමින් සමාගමක් ස්ථාපිත කර ඇත. 1.1.3 එම රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 9 දෙනෙකුෙන් සමන්විතයේ එනම් මූල්‍ය හා ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් සහිත මහා භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වෙළඳ වාණිජ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් සහිත වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කෘෂිකර්ම සහ කෘෂි ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ දැනුමක් සහිත කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රාදේශීය සංවර්ධනයේ සහ පළාත් පාලනය පිළිබඳ විශේෂ දැනුමක් සහිත ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊට අමතරව කෘෂිකර්මයේ අලෙවිකරණයේ ව්‍යාපාර අධ්‍යයනයේ නීතිය සහ මූල්‍ය පිළිබඳ විශේෂ දැනුමක් සහිත
ගරු වෙළඳ විෂය ඇමතිතුමා විසින් නම් කරන ලද සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික පත්කිරීම සිදුකරනු ලබන්නේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමපකාර සංවර්ධන අමාත්‍යතුමාගේ නිර්දේශ මත මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වේ. මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය ඔවුන්ගේ පත්වු දින සිට වසර 5ක් උපරිමයක් වේ. සමාගමේ සාංගමික වශයෙන් ව්‍යවස්ථාවලියේ 12 වන වගන්ති 90 සෑම විශේෂ තාර්ථක මධ්‍යස්ථානයක් සඳහාම පාලන කමිටුවක් ගවර්නන්ස් කමිටි ස්ථාපිත කළ යුතුයේ. එම කමිටුවේ සංයුතිය වන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා කමිටුවේ සභාපතිවරයා හැටියට, ප්‍රාදේශීය ලේකම් කමිටු උපලේකම් හැටියට, පොලිස් අධිකාරි කමිටු සමාජික, නගර සභාවේ කොමසාරිස් ප්‍රාදේශීය සභාවේ ලේකම්, ගෝජන් සේවා කොමසාරිස්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක, මහවැලි කොට්ටාසෙන් නේවාසික කළමනාකරු, ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමේ සමාජිකයන් 2 දෙනෙක්, ගොවි සංවිධානවල නියෝජිතයන් 2 දෙනෙක්, ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ගරු අමාත්‍යවගේ නියෝජිතයන් 2 දෙනෙක්. මෙම කමිටුව විසින් විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් පරිපාලනය සහ සංවර්ධන කටයුතු පිළිසිදු කරන අතර එම කමිටුව විසින් කමිටු රැස්වීමවල ගන්නා තීරණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ක්‍රියාත්මක කරනු ලැබේ. 4 වෙනි ප්‍රශ්නයට පිළිතුර, මෙම සමාගම ස්ථාපිත කිරීම තුළින් පහත් සඳහන් වාසි ලබා ගැනීම අපේක්ෂා කරනු ලබයි. ගොවීන් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළඳ පොළක් වෙළඳ පද්ධතියක් ස්ථාපිත කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි ගැනීම, ගබඩා කිරීම, විකිණීම සහ බෙදා හැරීම, ඇසුරුම් කිරීම ඇතුළුව පහසු කිරීම සඳහා අවශ්‍ය වෙළඳ පොළ ස්ථාන හෝ යටිතල පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා දිගුකාලීන කුලී බොහෝ බදු පදනම් මත ලබා ගැනීම, ලිඛිත ගිවිසුම් මත ගොවීන් නිෂ්පාදකයන් හෝ තොග සහ සිල්ලර වෙළෙන්දන් වෙළඳසැල් හෝ ගබඩා පහසුකම් කුලියට හෝ බදු දීම, පරිසර ආරක්ෂාව, ජලය සහ විදුලිය කළමනාකරණය, ප්‍රවාහන සැලසුම්, කම්කරු නීති ආරක්ෂාව ආදී සම්බන්ධ සියලු අදාළ නීති නියමයන් ලිඛිත උපදෙස්වලට අනුකූල වීම සහ සහතික කිරීම. එවගේම සෑම වෙළඳ පොළක් තුළම අදාළ නීති හා නියමයන්ට අනුව උපයෝගිතා සේවා සැපයුම්කරුවන් සමග පොදු සේවා පහසුකම් ලබාගත හැකි බව සහතික කිරීම, සමාගමේ සෑම වෙළඳසැලක් තුළම තොග සහ සිල්ලර වෙළඳ මිල ගණන් ලබාගත හැකි කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රමාණය පිළිබඳව දත්ත තොරතුරු ඇතුළත් පද්ධතියක් ස්ථාපනය කිරීම අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා අපේ රටේ ආර්ථික මධ්‍යස්ථාන 17කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ ආර්ථික මධ්‍යස්ථානවලට සම්බන්ධ වෙන ගොවි ජනතාවවත් වෙළඳ මහත්මිනුත් බොහෝ අවස්ථාවන්වල අපහසුතාවයට පත් වෙනවා මේ ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන පොදු පහසුකම් සම්බන්ධයෙන්. මේ වෙනකොට මම අමාත්‍යමාගෙන් අහන්න කැමති පළවෙනි අතුරු ප්‍රශ්න විදිහට, මෙම ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ විදිහට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියලා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා අහපු ප්‍රශ්න වලත් අපි මේක යම් ප්‍රමාණයක් මේ පහසුකම් හැටියට කරුණු සඳහන් කළා. මේක මුලින්ම මේක පැහැදිලි කරන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි, ගරු කථානායකතුමනි, මේ ආර්ථික මධ්‍යස්ථාන තියෙන විවිධ අධිකාරීත්වයන් සහ අයිතිකාරීත්වයන් යටතේ දැන් අපි එකක් අතරතර ගෙනලා තියෙනවා. සමහර ඉඩම් මහවැලියේ, සමහර ඉඩම් සීජාරකේ, සමහර ඉඩම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සමහර ඉඩම් දිස්ත්‍රික් ලේකම් යටතේ විවිධාකාරයට තියෙනවා. ඒ නිසා අපිට කොළඹ තියෙනවා සමුපකාරයට තියෙන ඉඩමකුත් තියෙනවා. ඒ නිසා මේ සියල්ල එකතැනකට ගෙනල්ලා මේ පහසුක සංවර්ධනයට අවශ්‍ය කරන පොදු නීති රාමුවක් සහ පිළිවෙත් වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ කියන්නේ. මොකද මේක පෞද්ගලික සමාගමක් කරන්න හදනවා කියලා විපක්ෂයෙන් බොහෝ ගෝසාවක් ගේන්න හැදුවා. ඒ නිසා දැන් ඒක බොරු වෙලා තියෙනවා. මේක සම්පූර්ණ රාජ්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කරලා රජයේත් මැදිහත් වීම සහිතව ගොවියාගේ අස්වැන්න වෙළඳපළට ගෙනාවට පස්සේ පාරිභෝගිකයා දක්වා ගෙන යාමේදී ලබා දිය යුතු සේවාවන්, පහසුකම්, ඇසුරුම් ඇතුළු අලවියේ නිෂ්පාදනයේ හානිය අවම කරමින්, පසු අස්වැන්නු හානිය අවම කරමින් වෙළඳපළ තුළ මිල ස්ථාවරත්වයක් අත්කර ගැනීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරන්න තමයි සූදානම්.
ගරු මන්ත්‍රීතුමා,
අගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි, අපි කවුරුද දන්න අපේ රටේ මේ දෙකෝටි 20 ලක්ෂයකට ආහාර නිෂ්පාදනය කරන ගොවි ජනතාව එක පැත්තකින් වීටික නිෂ්පාදනය කරනවා ඒ වගේම එළවලු වගාව අතිරේක භෝග වගන් නිෂ්පාදනය කරනවා මේ වන විට විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ අපි දන්න නෝරේලිය ප්‍රදේශයේ ගොවි ජනතාව වගා කරපු අල මේ වෙනකොට ගලවන්න පටන් අරගෙන තිබෙනවා සමහර තැන්වල මිලේ යම් ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා ඒක නිසා මම අහන්න කැමතියි එමෙතුමනි විශේෂයෙන්ම අලගොවීන්ට යම් සාධාරණ මිලක් ලබා දීම වෙනුවෙන් මිලදී ගැනීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කරලා තියෙනවද ඒ කොහොමද ස්ථාපිත කරලා තියෙන්නේ කියලා අහන්න කැමතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය යොමු කරපු මන්ත්‍රීතුමා ප්‍රශ්නය සුලන්ත මන්ත්‍රීතුමා යොමු කරද්දී අද උදේත් නුවරඑළිය අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක්මත් මේක පිළිබඳව සාකච්ඡා කළා විශේෂයෙන් ජනාධිපතිතුමා පෞද්ගලික ආයවැයදෙත් මේ යෝජනාව කළා අපේ රටේ අලාස්වැන්න ලැබෙන්න පටන් ගන්නෙ මාර්තු මාසෙන් පස්සේ මාස 9ක් අලාස්වැන්න අඛණ්ඩව ලැබෙනවා අපේ රටේ. ඒ අලාස්වැන්න වැඩිපුරම ලැබෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලවල වෙනකොට තමයි. ඒ නිසා මේ වෙනකොට අලාස්වැන්නේ යම් ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ඒක නුවරඑළිය බදුල්ල බණ්ඩාරවල දෙපැත්තම ලැබෙනවා. ඒ නිසා වෙළඳපළ තුල මිලය පහළ යැවීමක් පිළිබඳව දැන් සාකච්ඡාවක් තියෙනවා. නමුත් අපි ලංකා සතොස ආයතනය හරහා මිලදී ගන්න අල අපි මිලදී ගන්නවා 235කට වගේ මුදලකට දේශීය අල. එතකොට අපි ආනයනික අල සඳහා රුපියල් 80ක බද්දක් පනවලා තියෙනවා. ඒ නිසා ආනයනික අල කිලෝයකට රුපියල් 80ක බද්දක් දැනුත් තියෙනවා. ඒ නිසා අපි මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයත් සෞපකාර තොගවෙළඳ සංස්ථාවත් ලංකා සතොසත් කියන ආයතන අපි ඒකාබද්ධව වෙළඳ අමාත්‍යාංශය හැටියට අද දවසෙත් අපි සාකච්ඡාවක් සූදානම් කරලා තිබෙනවා. අල මිලදී ගැනීමේ ක්‍රියාවලිය තීරණය කරන්න එහිදිගරු මන්ත්‍රීතුමා මිලක් නිශ්චිත මිලක් ගොවියට ලබා දීම වෙනුවෙන් අපි මිලක් තීරණය කිරීමේ ක්‍රියාවලියට යනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමාලත් ඒ පිළිබඳ අදහස් යොමු කළා. විශේෂයෙන් යන පිරිවැයත් වෙළඳපළේ තියෙන මිලත් ආනායනික අලවල මිලත් මේ සියල්ල මේකට බලපානවා. නමුත් අපේ දේශීය ගොවියා ගොවිතැන කිරීම උනන්දු කිරීම වෙනුවෙන් ඔහුගේ අලවලට සාධාරණ මිලක් ලබා දීම වෙනුවෙන් තීරණයක් ගන්න අද හවස අපි රැස් වෙන කමිටුවේදී තීරණය කරනවා. අපි ඊට පස්සේ ලංකා සත්ස ආයතනය සමපකාර තොගවෙන් සංස්ථාවත් ඊට අමතරව ලංකාවේ පෞද්ගලිකංශයේ වෙළඳ ශාලා එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලෝකල් පර්චේසින් වලදී දේශීය අල මිලදී ගැනීම සඳහා එම අපි එකඟ වෙන මිලට මිලදී ගැනීම සඳහා වෙච්ච එකඟතාවයක් හදාගන්න කටයුතු කරන අපි සූදානම් වෙනවා. ඒ හරහා දවසකට අල මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම වෙනුවෙන් සැලැස්මක් හදන්න තමයි අපි කටයුතු කරමින් යන්නේ. ඒ හරහා ගෝවියාගේ ප්‍රශ්නට යම් උත්තරයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
ප්‍රශ්න අංක 4 ගරු නීතිඥ තමින්ද්‍රාණි කිරියල්ල මහත්මිය නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ඇසීමට
මම අසනවා කරපතනාකතුමනි
ගරු මන්ත්‍රීමනි ඔබතුමියගේ අහලතින ප්‍රශ්නේ යම් අපහසුතාවයක් තියෙනවා ඔබතුමිය අහලතින ප්‍රශ්නය මහනුවර දිස්ත්‍රික්කයේ උඩගම ග්‍රාමයේ සම්බන්ධයෙන් නමුත් අමාත්‍යාංශය වාර්තා කරන උඩගම කියන ප්‍රදේශ ගණනාවක් මහනුවර දිස්ත්‍රික්කයේ තියෙනවා කියලා උඩ පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ උඩගමක් තියෙනවා ගංගා ඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ උඩගමක් තියෙනවා උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ දැත් උඩගමක් තියෙනවා ඒ වගේ ඔබතුමිය ප්‍රශ්නේ අහන්නේ මොන උඩගමද කියලා අවිනිශ්චිතයි නමුත් අපි අනුමාන කළ ප්‍රශ්නයක් හදලා තිනවා මම ඒක සමානට නොගැලපෙන්නත් ඉඩ තියෙනවා අයන්නේ එක මෙම පැනයමගින් නිදිපත් කර ඇති උඩගම ග්‍රාමයේ මහනුවර දිස්ත්‍රික්කයේ ගංගවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ දැත් උඩගම ග්‍රාමයේ ලෙස අනුමාන කරන අතර එම ග්‍රාමයේ කොටසකට අපගේ යම්පිටිය ජල සම්පාදන ක්‍රමය මගින් ජල සැපයීම කරනු ලබයි. වියලි කාලගුණ තත්ත්වයේ යටතේ උස්බිම සඳහා අඩුවල ජල සැපයීමක්ද අනෙකුත් ප්‍රදේශ සඳහා නිසි ජල සැපයීමක්ද කරනු ලබයි. අපගේ යම්පිටිය ජල සම්පාදන ක්‍රමය මගින් ආවරණය නොවන කොටසක්ද මෙම ග්‍රාමයේ තුල පවතී. ප්‍රශ්න අංක 2 මෙම පැනෙන් අපේක්ෂිත ප්‍රදේශයේ උඩගම ග්‍රාමයේ කොටසක්ද යන බව තහවුරු කර ගැනීමෙන් පසුව තාක්ෂණික යෝග්‍යතාවය පරීක්ෂා කර බලා නව ජල සැපයුම් ක්‍රමයක් මගින් ආවරණය කළ හැකිද යන්න සකිතා දිනකින් පසු තීරණ කළ හැකිය. ආයනට පිළිතුරු අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල බලගොල්ල ප්‍රදේශයේ ගිය මාසයේ ඒ ජනතාව ලොකු වතුර අර්බුදයකට මුහුණ පෑමට සිදුනා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ග්‍රාම සේවා කොට්ටාස 32ක ජීවත් වන පාරිභෝගිකයන් 17000කට ආසන සංඛ්‍යාවකට අඩුමතරමේ පානීය ජලය නැති වෙන තත්ත්වයක් ඇති වුණා. මොකද අපේ රටේ ඇති වුණු ඒ ගල්අඟුරු අර්බුදය නිසා වික්ටෝරියා ජලාශයෙන් අවශ්‍ය ප්‍රමාණයට වැඩි මුදා හැරීම නිසා තමයි සති 3කට ආසන්න කාලයකට ඒ ප්‍රදේශයේ මොකද සංවේදී ප්‍රදේශයක් තමයි ඒ බලගොල්ල ප්‍රදේශය ගරු කතානායකතුමනි. මොකද විශේෂයෙන්ම පළාත් සභාව ඒ වගේම හමුදා කඳවුරු ඒ වගේම කර්මාන්ත උද්‍යානයක් මේ ප්‍රදේශයේ පවතිනවා. ඉතින් 20-23 කියන්නේ ගිය ආණ්ඩු සමයේදී මේ බලගොල්ල ප්‍රදේශයේ තියෙන පොම්පාගාරයේ ගැටලු නිසා විශේෂයෙන්ම කුළුමුවේ තියෙන ක්‍රියාකාරීත්වයේ ගැටලු නිසා ඒ පොම්පාගාරය හාරගම ප්‍රදේශයට ගෙන යාමට යෝජනාවක් තිබුණා. ඉතින් මම ගරු ඇමතිතුමාගෙන් අසන්නට කැමති මේ හාරගමට මේ පොම්පාගාර ගෙන යාමේ ක්‍රියාවලිය කවදා අවසන් කරන්න පුළුවන් වෙයිද කියලා.
ඔය එතුමි ප්‍රශ්න අහන්න කලින් පැහැදිලි කරපු කරුණු වැරදි. ගල්ලංගුරු ප්‍රශ්නයක් ඉඳලා එතන වතුර ප්‍රශ්නයක් ආව නෙවෙයි. ඔබතුමී මේක විස්තර කියනවා නම් කරුණු සහිතව විස්තර කියන්න කියලා කැමැති කියන කියලා ඉල්ලන්න කැමැති. එතන ප්‍රශ්නය ආවේ දිත්වාසුළු කුණාටුව නිසා මඩ ගහගෙන ඇවිල්ලා ඒ වෝටර් ඉන්ටේක් එක එන්නත වතුර ගන්න තැන ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම එතන කැඩලා බිඳලා ගිහිල්ලා තිබුණා. විශේෂයෙන්ම අර මඩ ගහගෙන ආව හින්දා තමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා තමයි අපිට ඇත්තටම මාරු කරන්න සිද්ධ වෙන්නේ. මේක දීර්ඝකාලීන විදිහට මේ දේශගුණ විමර්ශනයන් එනවා. ඒවට ඔරොත්තු දෙන්න සඳහා තමයි අපි ඉන්ටෙක් එක මාරු කරන්නේ. ඒ සඳහා తాවකාලිකව අපි ලයින් එකකුත් දැම්මා. අපි දැන් ඒ කටයුතු කරගෙන යනවා. නිශ්චිත කාලයක් කියන්න බෑ. අපි හැකියක්මනින් දැන් ඒක විසඳලා තියෙනවා. తాවකාලික ප්‍රශ්නේ හැකියක්මනින් අපි ඒ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා කියලා ඔබතුමිට කියන්න කැමතියි.
ඔබතුමාගේ ප්‍රශ්නය දැන් දික්ව ඇතුනේ ගිය අවුරුදු නොවැම්බර් මාසනේ. දැන් මේ වතුර ප්‍රශ්න ඇති වුණේ මාර්තු මාසේ. ඉතින් මාස 4කට පස්සේ මං හිතන්නේ ඒ දික්ව සුළුකුණාටු නිසා මේ ප්‍රශ්න ඇති වුණා කියලා. කෙසේ වෙතත් ගරු කතානායකතුමනි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නය මහනුවර පාතහේවහැට දෙල්තොට ගලහ යන ප්‍රදේශවල ජනතාව විශාල ජල ගැටලුවලට මුහුණ පානවා. සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම කොළඹිස්ස, එතකොට කොළඹිස්ස ප්‍රදේශය ගත්තොත් අඩුමතරමේ කිලෝමීටර් 2ක් දුරින් තමයි වතුර ගැනීමට ඒ ජනතාවට යන්න සිදු වෙලා තියෙන්නේ. ඒ ඒ ඒකත් සතියට දෙපාරක් වගේ තමයි ඒ කිලෝමීටර් 2ක් විතර දුර ගිහිල්ලා ජලය ගැනීමට සිදු වෙන්නේ. ඒ වගේම මොරගොල්ල, අංකලිපිටිය, පනන්වල ජල ව්‍යාපෘති අතරමඟ නැවතිලා තියෙනවා. ඉතින් මම ගරු ඇමතිතුමාගෙන් අසන්නට කැමති මේ සම්බන්ධයෙන් කවදද ඒ ජනතාවට නිසි පිළිතුරක් ලබා ගැනීමට හැකි වෙන්නේ කියලා.
ගරු කතානායකතුමනි, ජල ගැටලුවක් තිබෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ. මහනුවර දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි, අපි දන්න මේ වෙස්ටර්න් රීජන් එකේ බස්නාහිර පළාතේ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ වතුර ගැටලුවක් තිබෙනවා. මේ මූලික ගැටලුව තියෙන්නේ වෝටර් ෆෝ ඕල් කියලා වැඩසටහන පටන් අරගෙන ජල නිෂ්පාදනය, ජල පිහිටපාදු නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්නේ නැතුව හැමතැනටම දීලා තියෙනවා කනෙක්ෂන්ස්. ඉන්දන නිෂ්පාදන ධාරිතාව වැඩි නොකිරීම නිසා වතුර ප්‍රමාණවත් නැහැ මේ ප්‍රදේශවලට. ඒ නිසා අපි ඉක්මනට කරන්න ඕන එක තමයි ජල පිරිපහදු ප්‍රමාණය වැඩි කරන එක. ඒ සඳහා අපි අඳුනගෙන තියෙන මූලික වශයෙන් මොනවාද මේ පිරිපහදු මධ්‍යස්ථාන කොහෙද ඉදි කරන්න ඕන කියලා ඒ සඳහා සැලැස්මක් තියෙනවා. අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා ඊළඟ අවුරුද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ මොනවාටද අපි මුදල් යොදවන්නේ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා, මේ ජල සැපයුම් වැඩි දියුණු කිරීම සඳහා කියලා. ඒ අනුව අපි මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතු විධිමත් කරන සහ විසඳන්න කටයුතු කරනවා.
ප්‍රශ්න අංක 5 ගරු ලාල් ප්‍රේමනාත් මහතා වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු ලාල් ප්‍රේමනාත් දෙවෙනි වටය ප්‍රශ්න අංක 1 ගරු ආචාර්ය එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා කෘෂිකර්ම පස්තම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඇසීමට.
කථානායකතුමනි, ගරු MLAM හිස්බුල්ලා මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමතිතුමාගෙන්
අහනවා.
ප්‍රශ්න අංක 5 ගරු ලාල් ප්‍රේමනාත් මහතා වැවිලි සහ ප්‍රජා යටතල පාසකම් අමාත්‍යතුමාගේ ඇසීමට ආන්න ප්‍රශ්නය ගරු ප්‍රේම ගරු මන්ත්‍රීතුමා
පිළිතුරු සභාගත කරන
පාර්ලිමේන්තු ස්ථාර 27-2 යටතේ ප්‍රශ්න මොකද ඔබතුමා වරප්‍රසාද ප්‍රශ්නේ
කතානායකතුමා මට මේ 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 28 යටතේ දැන් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රශ්නට විනාඩි 30 ඒ 30 ඇතුළතදී ඔබතුමා ඉතා කාරුණිකව සාධාරණව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරලා යදාල මන්ත්‍රීවරයා ආවට පස්සේ අහන්න දුන්නා හැබැයි මගේ දැස නිරීක්ෂණ වුණේ සභානායකතුමා එපා කොට පස්සේ ඔබතුමා ඒක වෙනස් කරා. හැබැයි කරු කතානායකතුමා මින් ඉදිරියට මොකද අපි ඒ මන්ත්‍රීතුමාට පිළිගන්න ඇති. ඉන්න මම කියන්නේ. මේ අපේ වරප්‍රසාද ප්‍රශ්න මම යෝජනා කරන්නේ. හැබැයි එතුමා මරික්කාල මන්ත්‍රීතුමා පිළිගත්තට මොකද අග්‍රාමාත්‍යතුමියට දෙවෙනි වටයක් නැහැ. එතකොට අහන්න තියෙන්නේ මාසේ පළවෙනි සතියේ විතරයි. එතුමිය සභාගත කරා. ඒ කියන්නේ ඔබතුමා දුන්න අදහස, ඒ කියන්නේ ඔබතුමාගේ නියෝගය අද පාර්ලිමේන්තුවේ අගමැතිතුමියත් ඔබතුමාට මොනසුනට මේ අගෞරවය කරේ? ඒ උත්තරේ පිළිතුර දෙන්න තිබුණා සභාගත කිරීම නීතියනුකූල නැහැ. ඒසම මින් ඉදිරියට ඒක අපේ වරප්‍රසාදවලට අගතියක් වෙන නිසා ඒක නීතියක් නොවි සම්ප්‍රදායක් නොවෙන්නට ඕනේ කියන කාරණේ තමයි මම යෝජනා කරන්න ගරු
කතානායකතුමල්ලා ගරු සංවිධායකතුමනි
අගමැතිතුමියගෙන් අහනු ලබන ප්‍රශ්න වටයත් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අහන ප්‍රශ්නවලම දිගුවක් සහ කොටසක්. ඒ කියන්නේ අපි වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න පහකුත් අගමැතිතුමියගේ දාලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ඔබතුමා අවසරේ ලබා දුන්නා එහෙ නොදී යන්න පුළුවන්. ඒක තමයි සම්ප්‍රදාය. ඒ මන්ත්‍රීවරයා පැමිණ නැත්තම් මොකද අගමැතිතුමෙන් අහන ප්‍රශ්නටත් අදාළ මන්ත්‍රීවරයා වෙලාවට ආවේ නැහැ කියලා කියන්නේ. එමනම් මේ ප්‍රශ්නයට ලබා දෙන වැදගත්කම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අනිතක ඕනනම් පස්සේ වෙලාවක එතුමා ඉදිරිපත් කරන්නත් පුළුවන්. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය අනුව කටයුතු කරන එක තමයි හොඳ. ආවේ නැත්නම් එහෙම ඉතින් මේ විදිහට පිළිතුරු සභාගත කරන්නේ.
පාර්ලිමේන්තු ස්ථාවර 27-2 යටතේ ගරු දයසිරි මන්ත්‍රී
කතානායකතුමා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න.
මන්ත්‍රීතුමා මේ ඒ අදාළ පොයින්ට් එකට ආපහුම කතා කරන්න පුළුවන්. නෑ 27-2 ගරු මන්ත්‍රීතුමා. ඇජෙන්ඩා එක ෆලෝ කරන්න ගරු මන්ත්‍රීතුමා. විස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු කේ කාද මස්තාන් මහතා.
බිස්මිල්ලාහිර් රහමාන් රහීම්. ගෞරව සභානායක අවර්ගලේ නම් කේල්විக்கு முன் எமது அயல் நாட்டில் சகோதர தமிழ்நாடு மாநிலத்தில் நடந்த தேர்தலில் சாதனை வெற்றி பெற்ற விஜய் அவர்களை வாழ்த்துவதற்கான சந்தர்ப்பமாக ஆரம்பத்தில் நான் இதை பயன்படுத்திக் கொள்ள விரும்புகிறேன். வாழ்த்துக்கள் விஜய் அவர்களே. தமிழ்நாடு சட்டமன்ற தேர்தலில் தங்களின் தலைமையிலான தமிழக வெற்றி கழகம் பெற்றுள்ள மகத்தான அரசியல் வெற்றிக்கு எனதும் எனது ஆதரவாளர்கள் சார்ந்த மனமார்ந்த வாழ்த்துக்கள். சமூக நீதி, நல்லாட்சி, அனைவருக்குமான முன்னேற்றம் என்ற உயர கொள்கைகளோடு சாதி மத இன வேறுபாடுகளை கடந்து மக்களை ஒன்றிணைத்த உங்கள் அரசியல் பயணம் உண்மையிலேயே மகத்தானது. தங்களின் இந்த வெற்றி தமிழக மக்களின் எதிர்பார்ப்புகளை நிறைவேற்றி மாநிலத்தின் ஒட்டுமொத்த வளர்ச்சிக்கும் வழிவகுக்கும் என நம்புகிறேன். தொடர்ந்து மக்கள் பணி சிறக்க எனது நல்வாழ்த்துக்கள். அத்துடன் கௌரவ சபாநாயகர் அவர்களே, பாராளுமன்ற நிலையியல் கட்டளை 27(2) கீழான கேள்விகள். கல்வி, உயர்கல்வி மற்றும் தொழிற்கல்வி அமைச்சர் கௌரவ பிரதமர் அவர்களை கேட்பதற்காக. இளமையில் கல்வி சிலையில் எழுத்து என்பது பழமொழி. பல சவால்கள் நிறைந்த தற்போதைய உலகின் உள்ள சிறார்கள் வித்தியாசமானவர்கள். சூழலும் வளர்ச்சி அடைந்த தொழில்நுட்ப வளர்ச்சிகளும் பல்வேறு தாக்கங்களை ஏற்படுத்துகின்றன. எனவே நமது சந்ததிகளை எதிர்கால உலகிற்கு பொருத்தமானவர்களாக உருவாக்க வேண்டும். தற்போதைய சிறார்கள் 3 வயதிலேயே சிறுவர் பாடசாலை கல்வியை ஆரம்பிக்கின்றனர். குறைந்தது 2 வருடங்கள் சிறுவர் பாடசாலை கல்வியை தொடர்கின்றனர். ஆனால் அது ஆரோக்கியமானது இல்லை என ஆய்வுகள் சுட்டிக்காட்டியிருக்கின்றன. எனவே சிறுவர் பாடசாலை கல்வி ஒழுங்குபடுத்தப்படல் வேண்டும் என்பதில் யாருக்கும் மாற்று கருத்துகள் இருக்காது என நம்புகிறேன். அதேபோன்று கடந்த கால உள்நாட்டு யுத்தம் சூழ்நிலையில் வடக்கு கிழக்கு மாகாணங்களிலும் அதனோடு அண்டிய வேறு மாவட்டங்களின் எல்லை கிராமங்களிலும் ஏற்பட்ட ஆசிரியர் இன்மை காரணமாக தொண்டர் ஆசிரியர்களை கற்பித்த நடவடிக்கைகளுக்கு பயன்படுத்தினோம். பின்னர் அநேகமானோருக்கு நிரந்தர ஆசிரியர் நியமனம் வழங்கப்பட்டன. எனினும் தேவையான தகவலை கொண்ட தொண்டர் ஆசிரியர்கள் பலர் நேர்முக பரீட்சைகளில் பங்கு பற்றியும் பங்கு பற்றாதவர்கள் இதுவரை நிரந்தர நியமனத்திற்காக காத்திருக்கின்றனர். கடந்த அரசாங்க காலத்தில் ஆசிரியர்களுக்கான நிரந்தர நியமனம் வழங்குவதற்கான அமைச்சரவை பத்திரம் சமர்ப்பிக்கப்பட்டு அனுமதிக்கப்பட்டிருந்த போதிலும் வடக்கு கிழக்கு மாகாணங்களில் தமிழ் சிங்களம் மொழி மூலமான தொண்டர் ஆசிரியர்களுக்கான அமைச்சரவை பத்திரம் சாதகமாக அமையாத காரணத்தினால் குறிப்பிட்ட அளவு விடுபட்டுள்ளனர். இதற்கு தேர்தல் காலம் பொருளாதார நெருக்கடிகள் காரணமாக அமைந்தது. எனவே இவர்களுக்கான நிரந்தர நியமனத்தினை வழங்குவது மிக முக்கியமானதொரு விடயமாக சுட்டிக்காட்ட விரும்புகிறேன். முதலாவதாக சிறுவர் பாடசாலை கல்வி ஒழுங்குபடுத்தப்பட்டு நிரந்தரமான முழு நாட்டிற்கும் பொதுவான சிறுவர் பாடசாலை கல்வி முறையினை ஏற்படுத்தி சிறுவர் பாடசாலை ஆசிரியர்களை ஒரே குடையின் கீழ் கொண்டு வர முடியுமா? இரண்டாவது கேள்வி, சகல சிறுவர் பாடசாலை ஆசிரியர்களுக்கும் நிரந்தர நியமனம் வழங்குவதோடு அவர்களுக்குரிய சம்பள திட்டமும் ஏனைய சலுகைகள் அனைத்தும் வழங்கப்பட வேண்டும். மூன்றாவது, 2 வருட சிறுவர் பாடசாலை கல்வியை இல்லாமலாக்கி முதலாம் தரத்திற்கும் சிறுவர் பாடசாலை கல்விக்கும் இடையிலான ஒரு கல்வி முறையினை உருவாக்குவதும் முதலாம் தரத்தில் சேர்ப்பதற்கான வயதெல்லையை 5 ஆக்குவது தொடர்பான ஆய்வுகளையும் தேவையான நடவடிக்கைகளையும் மேற்கொள்ள முடியுமா? நான்காவது கேள்வி, 2014 ஆண்டு தேசிய பாடசாலையாக்கப்பட்ட எந்த பாடசாலைக்கும் ஆளணி புதிதாக செய்யப்படவில்லை, அதற்கான ஆளணி மேற்கொள்வதற்கு என்ன நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது? ஐந்தாவது, யுத்த சூழ்நிலையிலும் அதற்கு பிந்திய புனரமைப்பு நிலையையும் கருத்தில் கொண்டு கடந்த காலத்தில் அமைச்சரவை அனுமதியுடன் பிரதானமாக வடக்கு மாகாணம் கிழக்கு மாகாணம் இது தவிர்ந்த ஏனைய நாட்டின் ஏனைய பகுதிகளிலும் தொண்டர் ஆசிரியர்களாக கடமை புரிந்த பலருக்கு நிரந்தர நியமனங்கள் வழங்கப்பட்டன. இதில் சிலர் நேர்முக பயிற்சிக்கு முகம் கொடுத்தும் அரசியல் காரணங்களினால் அவர்களுக்குரிய நிரந்தர நியமனம் வழங்கப்படவில்லை என்பதனை நீங்கள் அறிவீர்களா? ஆறாவது, அவ்வாறான தொண்டர் ஆசிரியர்கள் வேறு வேலைகளுக்கு முயற்சிக்காமலும் அரச சேவைகளுக்கான வயதிலேயே கடந்தும் காத்திருக்கின்ற துப்பாக்கிய நிலையை அறிவீர்களா? ஏழாவது, அவ்வாறானவர்களுக்கு நிரந்தர நியமனம் வழங்கப்படாத விடத்து அவர்களது உரிமைகள் மறுக்கப்படுகின்றன, அவர்கள் உள ரீதியாக பாதிக்கப்படுகின்றனர் என்பதனையும் குடும்ப பொருளாதார நிலைமையும் கருத்தில் கொண்டு விசேட குழு ஒன்றை நியமித்து ஆராய்ந்து தொண்டர் ஆசிரியர்களுக்கான நிரந்தர நியமனங்களை வழங்க அல்லது அவர்களை ஆசிரியர் உதவியாளர்களாக உள்வாங்க நடவடிக்கை எடுக்க முடியுமா? நன்றி.
கரு
கரு கதாநாயகத்துமணி, பதவினி பிரச்சனை, ஸ்ரீலங்காவே கிரியாத்மக வன பெறப்பாசல் அத்தரின் வැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය මගින් සිදු කර පවත්වාගෙන යන අතර එකී පෙරපාසල් මගින් එහි සේවය කරන ස්වේච්ඡා ගුරුවරුන් සඳහා යම් වැටුපක් ලබා දීම සිදු කරයි. තවද පළාත් සභා විසින් තෝරාගත් පෙරපාසල් වල සේවය කරන ස්වේච්ඡා පෙරපාසල් ගුරුවරුන් සඳහා යම් දීමනාවක් ගෙවීමට මේ වන විටද කටයුතු කරමින් පවතී. ඒ අනුව බොහෝමයක් පෙරපාසල් පෞද්ගලික අංශය යටතේ ක්‍රියාත්මක වන බැවින් පෙරපාසල් ගුරුවරුන් සඳහා ස්ථීර පත්වීම් ලබා දීමට හෝ ස්ථීර වැටුප් හෝ දීමනා ලබා දීමට අවකාශයක් අමාත්‍යාංශයට මේ වෙනකොට නැහැ. ඒ පෞද්ගලික අංශයේ පවත්වාගෙන යන පෙරපාසල් පිළිබඳව. දෙක, වර්තමාන අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව වයස අවුරුදු 5 සම්පූර්ණ වූ සිසුන් විධිමත් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පාසලට ඇතුල් වේ. ඒ අනුව වයස 3 සහ 4 සිටින දරුවන් පෙරපාසල් අධ්‍යාපනය සඳහා යොමු වේ. පවතින පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමින් 2027 වර්ෂයේදී පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම විෂය මේ දක්වා ක්‍රියාත්මක කරනු ලබන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහාය සහිතව කටයුතු කරමින් පවතී. ඒ අතතේ පෙරපාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කර රටේ සමස්ත පෙරපාසල් සඳහා මඟ පෙන්වීමට 2025 වර්ෂයේදී ජාතික අධ්‍යාපන ආයතනය මගින් ජාතික මුල් අමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව හඳුන්වා දෙන ලදී. ඊට අමතර වශයෙන් මෙම විෂයමාලා රාමුවට අනුව පෙරපාසල් ගුරු මාර්ගෝපදේශයක් සහ ආදර්ශ ක්‍රියාකාරකම් සංග්‍රහයක් සකස් කරමින් පවතින අතර සියලුම පෙරපාසල් ගුරුවරුන් පළාත් මට්ටමේ ගුරු පුහුණු වැඩසටහන් මගින් ජාතික මුල් අමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව ගුරු මාර්ගෝපදේශය සහ ආදර්ශ ක්‍රියාකාරකම් සංග්‍රහය භාවිතා කරමින් පුහුණු කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකාවේ පෙරපාසල් අධ්‍යාපනය නියාමනය කරමින් නිසි ප්‍රමිතියත උසස් කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රතිපත්තිමය නිර්දේශය අනුව පෙරපාසල් අධ්‍යාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපනය කිරීමේ කටයුතුද 2026 වර්ෂයේදී සැලසුම් කළ ක්‍රියාත්මක කරමින් පවතී. 3. 2014 වර්ෂයේදී කිසිදු පළාත් පාසලක් ජාතික පාසලක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැත. ප්‍රශ්න අංක 4 සහ 5 ගරු කථානායකතුමනි, මේ පිළිබඳ අපිට තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සතුව නැහැ. මේ පිළිබඳ අපිට තව හොයන්න පළාත් මට්ටමින් යම්කිසි සොයා බැලීමක් කරන්නේ යම් කාලයක් ගත වෙනවා. කරුගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙසේ මේ වගේ ස්වේච්ඡා ගුරුවරුන්ට සහ ඔවුන්ට ලබා දී ඇති ස්ථිර පත්වීම් වල දේශපාලන මැදිහත් වීමක් පිළිබඳ තොරතුරු අපි ළඟ නැහැ. 6. දිවයිනේ විවිධ පළාත්වල සේවය කරන ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සහායකවරුන් ලෙසට පත්කිරීම මැයින් නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 2006 ඇලඉරක් ED ඇලඉරක් E 139 හා 2006/11/28 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අනුමැතිය 2007/1/4 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මගින් මෙම යෝජනා ක්‍රමයේ යටතේ ගුරු සහායකවරුන් ලෙස පත්කිරීමට නියමිත 4700ක් වන ස්වේච්ඡා ගුරුවරුන් සංඛ්‍යාවට අමතරව වෙනත් ස්වේච්ඡා ගුරුවරුන් කිසිවෙක් පත්කිරීම නොකළ යුතු බව දන්වා ඇත. ඒ බව සියලුම පළාත් දැනුවත් කර ඇති අතර 2007/1/4 වන දිනෙන් පසුව මෙම අමාත්‍යාංශය මගින් ස්වේච්ඡා ගුරුවරුන් බඳවාගෙන නොමැත.
ගරු මන්ත්‍රීතුමා.
ගෞරව பிரதமர் அவர்களே, நீங்கள் கூறியது போல தனியார் நடத்துகின்ற பாலர் பாடசாலைகள் என்று இருக்கின்றாலும் கூடுதலாக ஒரு பிரதேச சபைக்குட்பட்ட பாலர் பாடசாலைகள் பிரதேச சபையில் கூடாக நடத்தப்படுகின்றது. அவ்வாறானவைகள் மிக குறைவு. இப்போ எமது பகுதிகளை எடுத்துக்கொண்டால் குறிப்பாகவே ஒவ்வொரு பிரதேச சபை இல்லைங்கிறது பாரியே இல்லை, ஆனால் இருக்கின்றது ஒரு பாடசாலை ரெண்டு பாடசாலை. அப்போ அதுகளை கூட்டி தனியார் பாடசாலைகளை குறைத்து, ஏன்னா தனியார் பாடசாலைகளுக்கு எமது பகுதியில் வர்மக்கோட்டில் உள்ள மக்களுக்கு அங்கு அவர்களால் அதற்குரிய கொடுப்பனவு செய்து அங்கே கல்வி கற்கிறது மிக கடினமாக இருக்கின்றது. அதால் குறிப்பிட்ட நியாயமான சிறுவர்கள் செல்லாமல் இருக்கின்றனர். அதால் ஆரம்பம் கிட்டத்தட்ட அத்திவாரம் போன்ற அந்த கல்வி அவர்களுக்கு கட்டக்கூடிய முறை இல்லாததால் பாடசாலைகள் பிரதேச சபை கூட இருக்கின்ற பாடசாலைகளை கூட்டுவதற்குரிய ஒரு சுற்று நிருபங்களோ பொருத்தமான ஆராய்ந்து பொருத்தமான குறிப்பாக இது வடக்கு கிழக்கு பகுதிகளில் யுத்தங்கள் காரணமாக பாரிபரசம் எல்லாம் ஒரு பாடசாலை இரு பாடசாலைகள் தான் ஒரு பிரதேச சபைக்கு இருக்கின்றது. அதனால மிக அத்தியாவசியமாக இருக்கின்றதால அரசாங்கத்துக்குரிய பிரதேச சபைக்குரிய பாடசாலையில் கூட்டி அவர்களுக்குரிய அந்த ஆசிரியர்களுக்குரிய கொடுப்பனவுகளை அரசாங்கமும் பிரதேச சபை கொடுக்கறதுக்குரிய ஏற்பாடுகளை செய்ய வேண்டும். அது மாதிரி ஏனி அந்த ஒரு ஒழுங்குபடுத்துவதற்குரிய ஏற்பாடுகள் 2021 நடக்கிற என்று கூறியிருந்தீர்கள், நன்றி. அதே நேரம் இந்த குறிப்பாக இந்த ஒலம்பிய ஆசிரியர்கள் சம்பந்தமாக கடந்த காலங்களில் சிலர் போடப்பட்டு அரசியல் காரணங்களால் நான் கூறுவது என்னென்றால் அப்பாயின்மெண்ட் இல்லை, சிலர் வந்து அரசியல் காரணங்களால் அந்த நேரம் இருந்த அரசியல் சக்தி மிக்கவர்களால் குறிப்பாக நிராகரிக்கப்பட்டு அவர்கள் ஒலண்டியஸாக ஆசிரியர் கடமை செய்தார்கள், அவர்களை நிராகரிக்கப்பட்டு ஒரு சில மற்றவர்கள் ஏற்றுக்கொள்ளப்பட்டார்கள், ஒரு சிலர் நிராகரிக்கப்பட்டிருக்காங்க. இப்போ வடமாகாணத்தை எடுத்துக்கிட்டு அப்படி கிட்டத்தட்ட ஒரு 150 பேர் இருக்கின்றார்கள், கிழக்கு மாநிலம் சேர்ந்து ஒரு 300-400 பேர், ஏனைய யுத்தம் பகுதி யுத்தம் நடந்த ஏனைய மாவட்டங்களும் குறிப்பாக தான் இருக்கின்றார்கள். குறிப்பாக இதில் பாரிய அந்த அவர்கள் இதை எதிர்பார்த்து கடந்த காலத்தில் அவர்கள் கொடுப்பதற்குரிய கேபினட் பேப்பர் அனுப்பப்பட்ட அதுல சரியான சரியான ஒரு ஆய்வுகள் செய்யாதால ஏற்பட்ட பிள்ளை. அதனால நாங்கள் இப்ப என்ன சொல்றால் அதற்குரிய ஒரு குழுவை நீங்கள் போட்டு மாகாணங்களில் பார்த்து இதால பாதிக்கப்பட்டவர்களுக்கு என்ற அரசியலால பழிவாங்கப்பட்டவர்கள் பாதிக்கப்பட்டவர்களுக்கு நிவாரணம் கொடுப்பதற்காக குறிப்பாக மக்கள் உங்களை தெரிவு செய்திருக்கின்றார்கள் இந்த அரசாங்கத்தை. அந்த அடிப்படையில் அவ்வாறாக பாதிக்கப்பட்டவர்களுக்கான ஒரு அவங்களும் மானசீகமான முறையில் பாதிக்கப்பட்டிருக்காங்க, அவர்களுக்குரிய நிரந்தர நியமனத்தையோ அல்லது ஆசிரியர் உதவியாளருக்குரிய நியமனங்களை அந்த கடந்த சுற்று நிருபம் என்று சொன்னீங்க அதை மாற்றி அதையே சொல்லாமல் புதிதாக உங்களை இவ்வளவு ஆதரவா மக்கள் தெரிவு செஞ்சது வந்து உங்களிடமிருந்து அவர்கள் நல்லொரு பாதிக்கப்பட்டவர்கள் அவர்களுக்குரிய நியாயம் கிடைக்கும் என்ற அடிப்படையில் ஒரு நியாயமான அவர்களை நிரந்தரமாக நியமிக்குமாறு கேட்டுக்கொள்கிறேன் இந்த சந்தர்ப்பத்தில், நன்றி.
கரு அக்ரமாத்து
கரு கதாநாயகத்துமணி, பெறப்பாசல் பிலிபாந்தவ பெறப்பாசல் புத்கலிக சேஸ்திரே பெறப்பாசல் உத் நியாமனைய கிரீம சந்தா காந்தா கட்டியுத்து அமாத்திய அம்சே மேவன விட்ட வடபிலிவலாக் ஆரம்ப கல்ல தியனா மஹிதானி காரு மந்திரித்துமா கியன தேஹாரி விசேஷம் உத்துரு நகனிகிர பலாத்தல பெறப்பாசல் பிரமாண அடுவி ஏவா புத்கலிக சேஸ்திரே வெடியம் கரகனையானுக்கொட்ட சமஹார வெலாவட்ட பெறப்பாசல் அத்தியாபனைய ලබා ගන්න බැරි වෙච්ච ළමයි කොට්ටාසයක් ඉන්න පුළුවන්. ඒ අනුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරලා තියෙන්නේ හැම කොට්ටාසයක්ම මේ පිළිබඳ අධ්‍යයනය කරලා පෙරපාසල් අවශ්‍ය තැන්වල ආරම්භ කිරීම සඳහාත් යෝජනා ඉදිරිපත් විය යුතුයි කියලා විශේෂයෙන් ව්‍යුහ කමිටු හරහා. එතකොට ගරු කතානායකතුමනි මේ පෙරපාසල් පවත්වාගෙන යෑමේ වගකීම තියෙන කාන්තා කටයුතු අමාත්‍යාංශයට අපි ඔවුන් සමගත් මේ පිළිබඳ කතා කරන්නම්. ඒ වගේම ස්වේච්ඡා ගුරුවරුන් පිළිබඳ ඒ තියෙන ප්‍රශ්නේ තුමාගේ මං ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ නිශ්චිත මොනවා හරි කරුණු තියෙනවා නම් මට ලබා දෙන්න. මේක පලාත් ඒ පිළිබඳ අමාත්‍යාංශයෙන් මේ තොරතුරු ඇතරම හොයාගන්න ලැබුණේ නැහැ අපිට. නමුත් මේක පලාතෙන් අපි විමසන්න යෝජනා කරපු විදියට අවශ්‍ය නම් කමිටුවක් පත් කළොනත් මේක 2007 වගේ කාලයක සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා අපි මාසිකව පලාත් අධ්‍යාපන ප්‍රධානීන් රැස් කරලා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේදී ඔබතුමා සම්බන්ධ වෙන උපදේශක කමිටුවේදීත් අපි මේක මතු කරලා මේ පිළිබඳ තොරතුරු අරගෙන තාම එහෙම අසාධාරණ ලක් වෙච්ච කොටසක් ඉන්නවා නම් මොකද්ද තත්ත්වය කියන එක ගැන හොයලා බලන්න පුළුවන් ගරු කතානායකතුමනි.